ナモタタスバガワトアラハトサンマサンブッダス。第අද දවසේ මේ හිමිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාව තුළින් නිරෝගිමත්කම ලබා ගන්නේ කොහොමද කියන එක තමයි. අද වර්තමානයේ තපස් රකින භාවනා යෝගියාට පමණක් නෙවෙයි ප්‍රතිජන සාමාන්‍ය කෙනාටත් විශේෂ අවශ්‍යතාවයක් වශයෙන් පවතින ප්‍රශ්නයක් තමයි නිරෝගී භාවය. එනම් මේ ආනාපාන සති භාවනාව විශාල ලෙඩ රෝග රාශියක් සනීපකරන දක්ෂ භාවනාවක්. මේ භාවනාව ක්‍රමානුකූලව සිදු කිරීම නිසා කයේ නානක් ප්‍රකාර ප්‍රශ්න ගැටලු निराකරණය වෙලා අසනීප ඒවා සනීප වෙලා ආයික සුවය චිත්ත සුවය අපට ලබා ගැනීම හැකියාව පවතිනවා. එනම් මේ ආනාපාන සති භාවනාවේ එක ගුණාංගයක් තමයි මේ නිරෝගීකම. එනම් මේ ආස්වාස වෙන බවත් ප්‍රාශ්වාසවත් වෙන බව දැනගන්න මේ භාවනා යෝගියා තුළ මේ ආශ්වාස ප්‍රාශ්වාසයේ තුළින් මේ නිරෝගිකම දායාද වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි අද සාකච්ඡා කරන්නේ. අපි ඉස්සෙල්ලාම මේ කය ගැන කල්පනා කරනකොට මේ කයේ රෝගී තත්ත්වයන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ කායික රෝගී භාවය කියලා කියන්නේ, අනිත් එක තමයි මේ මානසික රෝගී භාවය. කායික මානසික කියන ප්‍රශ්න දෙක ඇරුණාම අසනීප වෙන්න වෙනත් ක්‍රමයක් නැහැ මේ කයේ. තවත් අසනීප ගොඩාක් තියෙනවා. ඒ අසනීපවල් ගැන අපි විශාල වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයි මේ භෞතික කයේ ප්‍රශ්නයක් ඇති වුණාම කායික ප්‍රශ්නය අසනීපය කියලා අපි කියනවා. ඊට අමතරව අපි තුල ප්‍රාණකය කියලා කයකුත් පවතිනවා. මේ ප්‍රාණකයෙත් අසනීපවල් තියෙනවා. ඒකට රෝගී තත්ත්වයන් වැළඳෙන්න පුළුවන්. ඒ ප්‍රාණ අණුවල එහෙම නැත්නම් ප්‍රාණ ධාරිතාවේ ප්‍රමාණය අඩු වැඩි වෙනකොට ඒකේ ක්‍රියාකාරීත්වයට ගැටලු බාධා ඇති වෙනකොට ඒ ක්‍රියාකාරීත්වය තුළ අට ගන්නා වූ ඝට්ටන ප්‍රශ්න නිසා මේ ප්‍රාණකය අසනීප වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ඒවා ගොඩාක් ගැඹුරු කාරණා නිසා අපි ඒ නාන ප්‍රකාර මනෝ කාය, භෞතික කාය, ජීව කාය මේ වගේ එක එක කයවල් සම්බන්ධයෙන් අපි කතා කරන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි අද මාතෘකා කරගන්නේ මේ ශාරීරික ප්‍රශ්නයයි මානසික ප්‍රශ්නයයි. මේ ආනාපානසත් කොහොමද निराකරණය කරන්න කියන එක. ඉතින්ලාම අපි මේ කායික ප්‍රශ්නය අරන් බලනකොට මේ කය තුල අසනීපයක් එම නැත්තම් රෝගී තත්ත්වයක් ඇති වෙන්නේ කොහොමද කියලා ගවේෂණය කරලා බලනකොට අපට පේනවා ඉසමුදුනේ ඉඳලා යටිපතුල දක්වාම මේ කය නිර්මාණය වෙලා තින්නේ සෛල වලින්. ප්‍රශ්නය තියෙන්නේ ඉන්ද්‍රියන් වලද, එහෙම නැත්නම් ඒ ඉන්ද්‍රියන් කරනකොටගෙන ඇතිවෙනා ක්‍රියාකාරීත්වය තුළද කියලා බැලුවාම ප්‍රශ්නය ක්‍රියාකාරීත්වයවත් ඉන්ද්‍රිය තුළවත් නොපවතී. ප්‍රශ්නය පවතින්නේ සෛලවල. සෑම සෛලයකම අපගේ ප්‍රශ්නය අන්තර්ගත වෙලා තිබෙනවා. එතකොට මේ රෝගය කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි, ඒ සෛලවල තියෙන ස්වභාවය ක්‍රියාකාරීත්වය තුළ ඇතිවෙන්නා වූ ඝට්ටනය විපර්යාසය අඩු වැඩිකම් තමයි මේ රෝගය කියලා අපි එකක් කියන්නේ. සෛලයක් භ්‍රමණ වෙන වේගයට වඩා අඩුවෙන් භ්‍රමණය වුණොත් අපි ඒකට කියනවා අවම පීඩනය කියලා. පීඩනය අඩුයි. ඒතුව එයා බොහොම සෑල්ලුවෙන් සරලව ක්‍රියාත්මක වෙන නිසා. සෛලයක් අවශ්‍ය තරමට වඩා ක්‍රියාත්මක වුණොත් අපි එයාට කියනවා අධික පීඩනය කියලා. වේගෙන් ක්‍රියාත්මක වෙන නිසා. එනම් මේ අධිපීඩනය අවම පීඩනය කියන මේ ප්‍රශ්න දෙකක් මේ ලේවල පවතිනවා. ඒකට අපි වචනයක් කියනවා අධිරුධිර පීඩනය අවම රුධිර පීඩනය කියලා. මේක රෝගී තත්ත්ව දෙකක් වශයෙන් තමයි වර්තමානයේ හඳුන්වන්නේ. එනම් මේ පීඩන තත්ත්වයන් කොහොමද මේ ආස්වාසය ප්‍රාස්වාසය තුලින් නිරෝගී වෙන්නේ කියලා බැලුවාම ආස්වාස වෙන බව දැනගත්තාම ප්‍රාස්වාස වෙන බව දැනගත්තාම ඒ භාවනා යෝගියාගේ මේ චෛතසිකය ගොඩාක් නිවෙනවා. කැළඹිල්ල නැතුව යනවා. මේ කැළඹිල්ල නැතුව තැම්පත් ස්වභාවයට පත් වෙනකොට මේ චෛතසිකයට අනුව කය වෙනස් වෙනවා. අපි දන්නවා සිත ගොඩාක් කැළඹිලා ද්වේෂයෙන් පිරුණාම මේ කය කිසිම පාලනයක් නැහැ. වෙවුලනවා. පලිගන්න ගොඩාක් වෙර දරනවා. එහෙනම් මේ කය මේ සිතේ ස්වභාවයට අනුව වෙනස් වෙනවා. සිතේ ස්වභාවයට අනුව තමයි මේ කය ක්‍රියාවල් වල යෙදෙන්නේ කියන එක අපට පැහැදිලි. අපි ආස්වාස ප්‍රාස්වාස කරනකොට මේ ආස්වාස ප්‍රාස්වාසය තුළ සිත තැම්පත් කරලා සිත ක්‍රමක්‍රමයෙන් එක අරමුණු ගත කරලා නිවෙනකොට මේ අධික පීඩනය තුළ තිබිච්ච සෛලවල ක්‍රියාකාරීත්වය අඩු වෙලා ඒ සෛල ක්‍රමක්‍රමයෙන් නිවීමටපත් වෙලා ඒ පීඩනකාරී தত্ত্বය අවම පීඩනයේ බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඒ පීඩනයේ නැති ස්වභාවයට පත් වෙනවා. අපි කියනවා අධිරුධිර පීඩණයෙන් අපි නිදහස් වුණා කියලා. මේ සිත ගොඩාක් නිවිගෙන නිවිගෙන යනකොට අපි දන්නවා මේ සිත නැවත ගොඩාක් නිවිච්ච ස්වභාවය තුළ පවතින නිසා අවම රුධිර පීඩනය කියලා ඊළඟ ප්‍රශ්නේ මතුවෙනවා. එහෙනම් මේ කායික අවශ්‍යතාවයේ මත මේ කය වෙනස් වෙනවා නෙමෙයි චෛතසිකේ එහෙම නැත්නම් විඥානයේ අවශ්‍යතාවයේ මත ක්‍රියාකාරීත්වයේ මත තමයි මේ කය වෙනස් වෙන්නේ. මේ ආස්වාස ප්‍රාස්වාසයේ මත චිත්තානුපස්සනාව එහෙම නැත්නම් සීය පිටවල අපි මේ ක්‍රියාකාරීත්වයේ යෙදෙනකොට ඇලෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම් මධ්‍යස්තව මේ සිත පවතිනකොට මධ්‍යම ප්‍රතිපදාවේ අන්තයේ පවතිනකොට මේ කයේ අඩු රුධිර පීඩනයක් නැතුව අධික රුධිර පීඩනයක් නැතුව මධ්‍යස්ත අවශ්‍ය පීඩනයට මේ රුධිරය ගමන් කරන්න පුරුදු වෙනවා. එහෙම නැත්නම් කය තුල ක්‍රියාකාරීත්වය සැකසෙනවා. මේ සිත පවතින්නේ කෙලෙසද? කයත් එලෙසමයි පවතින්නේ. එහෙනම් දැන් අපට පේනවා අපේ පීඩනය අඩු කරන්න බේත් බිව්වට අඩු පීඩනය වැඩි කරන්න බේත් බිව්වට මේ බේත් වලින් කරන්න අවශ්‍ය නැහැ. මේ සිත අපි ක්‍රමානුකූලව තැම්පත් කරනකොට ක්‍රමානුකූලව මේ සිතේ ක්‍රියාකාරීත්වය වෙනස් කරනකොට ඒකට අනුව මේ පීඩන මට්ටම් වෙනස් වෙනවා. දැන් අපි කල්පනා කරලා බලමු මේ කයේ පවතින අනිත් රෝගී තත්ත මොනවද කියලා. තව එකක් තමයි මේ ජීර්ණ පද්ධතිය. ජීර්ණ පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? කලබලකාරීත්වය නිසා. වෙන මොකවත් ප්‍රශ්නයක් නැහැ. මේ සිත වැඩිපුර කලබල වෙලා ක්‍රියාත්මක වෙනවා නම් මේ කය තුල කිසිම දෙයක් ජීර්ණය වෙන්නේ නැහැ. අපි මේ ආහාර ජීර්ණය වෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ අරගෙන ගිහිල්ලා වෛද්‍යවරයා ඉදිරියේ තබනවා. වෛද්‍යවරයා මේ ආහාර ජීර්ණය වෙනකොට අපට මොනවාරි බේත් දෙනවා. සිත කලඹුණාම ආහාර විතරද ප්‍රශ්නේ තියෙන්නේ නැහැ, අනිත් ඔක්කොම ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ කබලින්ක ආහාරය ආමාශය තුළ ජීර්ණය වෙන්නේ නැති ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි අපි ගන්න ආපෝ ධාතුව මේ පැන් ටික කය ජීර්ණය වෙන්නේ නැහැ. තුන්වෙනි ප්‍රශ්නේ ආශ්වාස ප්‍රාශ්වාස ධාමත්ව වේගෙන් ගන්න නිසා පෙනාලු වල ක්‍රියාකාරීත්වය අධික ප්‍රමාණයෙන් පවතින නිසා මේ වායෝ ධාතුව ජීර්ණය වෙන්නේ නැහැ. එහෙනම් මේ කයේ උෂ්ණත්වය සෙල්සියස් 37යි, ෆැරන්හයිට් වලින් ගත්තොත් 98.6යි. ගොඩාක් කලබල වෙච්ච කෙනෙක්ගේ උෂ්ණත්වය බැලුවාම හඟ ගොඩාක් රත් වෙලා, දාඩිය දාන්නේ රස්නේ නිවන්න ඕන නිසා. එහෙනම් කෙනෙකුගේ කයේ දාඩිය දානවා නම් ඒකේ සරලම තේරුම තමයි එයාගේ උෂ්ණත්වය සෙල්සියස් 37ට වඩා වැඩි වෙලා ඒක නැවත පාලනය කරන්න අඩු කරන්න දාඩිය දානවා, වතුර දාලා තෙමනවා. එහෙනම් මේ උෂ්ණත්වය ජීර්ණය වෙලත් නැහැ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ අතර ආකාරයේ අජීර්ණ ප්‍රශ්නයක් මේ කයේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අර කලබලකාරීත්වය වැඩි නිසා සිතිවිලි ඇති වෙනවා ලක්ෂ ගණන්. මේ එක සිතිවිල්ලක් ගැනවත් අවධානම නැහැ. ඇයි? චෛතසිකයේ කලබලකාරීත්වය වැඩි. මේ භාවනා යෝගියාගේ චෛතසිකවල් සීයේ නැතුව පවතින නිසා ඒවා ජීර්ණය වෙන්නේ නැහැ, ඒවත් අජීර්ණ වෙනවා. මේ සිතේ සිතිවිලි අජීර්ණ වෙන බව අපි කලින් දැනගෙන හිටියේ නැහැ. ජීර්ණ වුණාම ඒක මේ කයට සුබදායකයි. අජීර්ණ වුණාම කයට අසුබදායකයි. මේක තමයි සාමාන්‍ය විද්‍යාවෙන් කියන ක්‍රමවේදය. එහෙනම් චිත්තානුපස්සනාවෙන් සිතවිල්ලක් ඇති වුණාම ඒ සිතවිල්ල මුල් කරගෙන අට ගන්නා වූ දුක අඩුයි, අවමයි. මධ්‍යම ප්‍රතිපදාව අරියට පාවිච්චි කළා නම් චිත්තානුපස්සනාවෙන් ඒ සිතවිල්ලත් එක්ක ගනුදෙනු කළා නම් කර්මයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ චිත්තානුපස්සනාව නැතුව ඇතිවෙනා වූ සෑම චෛතසිකයක් නිසාම දුකක් වේදනාවක් උත්පත්තිය කට ගන්නවා. එනම් මේ ජාති ජරා භව දුක්ක ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි අසීයෙන් ඇති කරන්නා වූ චෛතසික වලින් නිර්මාණය වෙන කර්ම. එනම් මේකට අපිට කියන්න පුළුවන් චෛතසික අජීර්ණ වෙනවායි කියලා. ඇයි? අපට මේ චෛතසික වලින් নানা ප්‍රකාර ප්‍රශ්න ඇති වෙන නිසා. එනම් මේ කය තුල මේ ජීර්ණ ක්‍රමවේදය තීරණය වෙන්නේ මේ චෛතසිකී ක්‍රමවේදය මත. මේ සිත සුවපත් වෙනකොට මේ කය නිකම්ම නිවෙන්න පටන් ගන්නවා. මේ අජීර්ණයට හේතුව මේ ආමාශයේ ක්‍රියාකාරීත්වය අධික වීම, කය අරියට ක්‍රියාත්මක භාවයේ නිරත නොවීම තමයි මේකට ප්‍රධාන හේතු බවට පවතින්නේ. මේක සිතත් එක්ක ඇතිවෙච්ච ගනුදෙනුව මොකද්ද කියලා බලනකොට මේ සිතේ තියෙනවා මේ ద్వේෂය කියලා ස්වභාවයක්. මේ ద్వේෂය අධික වෙනකොට මේ ద్వේෂය නිසා මේ කයේ ගොඩාක් දේවල් පිච්චෙනවා. වාතය පිච්චෙනවා, ජලය පිච්චෙනවා, උණුසුම පිච්චෙනවා. අපි දන්නවා උණුසුම පිච්චෙනකොට පිච්චෙන නිසා උණුසුමේ තත්ත්වය වැඩි වෙනවා. වතුර පිච්චුනාම ඒ වතුර වාෂ්ප වෙනවා. වාතය පිච්චුනාම වාතය කයේ අවම වෙනවා. මේ කයේ ආමාශයේ ජීර්ණ පද්ධතිය හරියට ජීර්ණය කරගන්න රසායනික ද්‍රව්‍යයක් නිර්මාණය කරනවා. ඒකට අපි කියනවා HCl කියලා. සම්පූර්ණ වචනේ හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් කියලා කියනවා. මේ ඇසිඩ් එක නිර්මාණය වෙන්නේ කොහමද? වාත පිත සෙමෙන්. වාතයයි පිතයි සෙමයි නැත්තම් ඒ HCl එක හරියට උනන්නේ නැහැ. ඒ HCl කියන ද්‍රාවණය අවශ්‍ය තරම් ඒ ජීර්ණයට සුදුසු තරම් ආමාශය තුල නැත්තම් කිසිම ආහාරයක් අංග සම්පූර්ණව ජීර්ණය වෙන්න බෑ. එනනම් මේ වාතපිත ප්‍රශ්නය ඇති වුණොත් විතරක් අජීර්ණ වෙනවා නම් මේ වාතපිත ප්‍රශ්නය ඇති වෙන්නේ ද්වේෂය නිසා. අධික තරව, කෝපය, වෛරය, ද්වේෂය, පලි ගැනීම මේ වගේ අකුසල චෛතසිකයන් අපගේ සිත තුළ අටගත්තාම ඒ චෛතසිකයන් දීර්ඝ කාලිනව පවතුනාම මේ චෛතසිකයන් නිසා අපේ කය දැවෙනවා. අපි දන්නවා ලස්සන ලීකොට කෑල්ල දරකට මේ දරක් වශයෙන් අරගෙන ඒක අපි ගින්දරට දැම්මාම ඒක පිච්චෙනකොට රත් වෙනකොට ඒක ඇඹරිලා යනවා. ලස්සන වස්ත්‍රයක් අරගෙන ගින්දරකට දැම්මාම ඒක පිච්චිලා ඇඹරිලා යනවා. එනනම් මේ ద్వේෂය, වෛරය, ක්‍රෝධය, පලි ගැනීම කියන මේ අධික උෂ්ණත්වයෙන් පිරිච්ච මේ චෛතසික නිසා මේ කයම පිච්චිලා ඇඹරිලා යනවා. අපි කියනවා වචනයකට පුරාණේ ඉඳලා වයසට යනවා තරහා ගන්න එපා කියලා. වයස වරුදු 20යි අධික කෝපයේ ඇති නිසා වෙනුම තියෙනවා 45 50ක් විතර. මේ කය පිච්චිලා ඇඹරිලා ගින් විකෘති වෙලා අවලක්ෂණ වෙලා. එහෙනම් මේ අධික දැවෙන ස්වභාවය මේ කයේ හැම දෙයක්ම දවනවා. දරකොටයක් අරගෙන ගින්නට දැම්මාම මේ ගින්න කියන හේතුව නිසා මේ කොටය තුළ තිබෙන වතුර ටික පිච්චිලා යනවා. මේ කොටේ තියෙන වාත ස්වභාවයක්, ඒ වාත ස්වභාවයත් පිච්චිලා යනවා. උෂ්ණත්වයක් තියෙනවා, ඒකත් පිච්චිලා යනවා. පටලියක් තියෙනවා, ඒකත් පිච්චිලා අළු වෙලා යනවා. එහෙනම් ගින්නට එකක් නෙමෙයි, ඒ තිබෙන සියලුම ඒ භූත කොටස් පිච්චිලා යනවා. එහෙනම් අපේ කයෙත් මේ ద్వේෂය කියන එක, වෛරය කියන එක, ක්‍රෝධය කියන එක, පලි ගැනීම කියන එක අටගත්තාම අපේ මේ සර්වාංගය පුරාම තියෙන ගොඩාක් භූත කොටස් පිච්චිලා යනවා. ගොඩාක් අධික තරහා ගන්න කෙනෙකුට වාත ප්‍රශ්න තියෙනවා කයේ. ඇයි? ඔක්සිජන් ධාතු ගොඩාක් පිච්චෙනවා. ඒ විතරක් නෙමෙයි ලේවල ප්‍රශ්න තියෙනවා. নানা ප්‍රකාර ලේවල ලෙඩ රෝග ප්‍රශ්න. එනනම් මේ ලේ ධාතුවත් පිච්චිලා, ඒකේ අනවශ්‍ය දේවල් වැඩි වෙලා, අපද්‍රව්‍ය වැඩි වෙලා. ඒ විතරක් නෙමෙයි ඒ වැඩිපුර ඒ ද්වේෂසහගත ගතිය තිබුණාම අර්ස සමාරුව, බඩවැල් වල තුවාලය, බඩේ ගෑස්ට්‍රික් ප්‍රශ්නය, විසප්පු ඇති වෙන ඒ මූත්‍රා ප්‍රශ්න මේවත් ඇති වෙනවා. එහෙනම් මේ වාතය විතරක් නෙමෙයි, ජලය විතරක් නෙමෙයි, මේ උණුසුම කියන මේ තේජෝ ධාතුවත් දැවිලා පිච්චිලා. එහෙනම් මේ වාතපිත සෙම කියන මේ ධාතු තුන මේ ద్వේෂය කියන චෛතසිකයේ මුල් කරගෙන මේ කයේ පිච්චෙනවා නම් ඒකේ තියෙන ප්‍රමාණය වෙනස් වෙනවා නම් ඒකේ තුල තියෙන ස්වභාවය, తత్వය වෙනස් වෙනවා නම් ඒ తత్వයන් තුන වාතපිත සෙම එකතු කරලා හදන මේ ద్రావණය નિયම ස්වභාවයකින් පවතින්නේ නැහැ. ඒකේ తత్వය මනා తత్వයක් නැති නිසා ජීර්ණ පද්ධතිය සම්පූර්ණයෙන්ම අජීර්ණ වෙලා යනවා. එනම් මේ කය මේ ආමාශයේ ප්‍රශ්නයකට මූණ පානවා. තවත් එකක් තමයි මේ සිත ගොඩාක් කැළඹුණාම, මේ සිතේ ద్వේෂසහගත ගතිය වැඩි වුණාම, මේ ద్వේෂසහගත ගතිය නිසා සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි වෙලා මේ කයේ එකතු කරලා තිබිච්ච සියලුම ආහාරවල පිච්චිලා යනවා. අපි දන්නවා මේ කයේ ගොඩාක් දේවල් තැම්පත් කරගෙන ඉන්නවා අපි. ඒ කය විසින් කය පෝෂණය කර ගැනීම නිසා ඒ ගබඩාවක් වශයෙන් පාවිච්චි කරනවා. සීනි තියෙනවා, ලුණු තියෙනවා, ඇඹුල් තියෙනවා, තිත්ත තියෙනවා, කාට තියෙනවා, සැරගතිය තියෙනවා. එහෙනම් මේ වගේ රසායනික ද්‍රව්‍ය මේ කයේ තැන්පතුවක් තියෙනවා. මේ හැම දෙයක්ම මේ සිතේ කැළඹිල්ල නිසා පිච්චිලා දහානේ වෙලා යනවා. කයේ පෝෂ්‍ය කොටස් දහානේ වෙනකොට ඒව නිස්පාදනය කරන්න ඕනේ. එතකොට මේ ආමාශය තුලින් ඒ නිස්පාදනය කිරීමේ අවශ්‍යතාවය වැඩි කරනකොට, ඒ නිස්පාදනයට අවශ්‍ය තරම් ආහාර සපය ගන්න බැරි වෙනකොට අපි කියන මේ ගෑස්ට්‍රික් ප්‍රශ්නයක් ඇති වෙනවායි කියලා. වාතයක් ඇතුළට ඇති වෙනවා. ඒ ඇතුළත ඇති වෙන වාතයේ සැරගතිය වැඩි නිසා ආමාශයේ වේදනාවකුත්, මේ වාතය නිසා සෛල පිච්චිලා ආමාශය තුවාල තට ගන්නවා. එහෙනම් මේ ආස්වාසයේ මතත් ප්‍රාස්වාසයේ මතත් සිත පීඨවල භාවනා කරන මේ භාවනා යෝගියාගේ සිත ගොඩාක් නිවෙනකොට, ද්වේෂය අතුරුදාම් වෙනකොට, මේ භාවනා යෝගියා ගොඩාක් තැම්පත් ස්වභාවයක පවතිනකොට, අර ගබඩා වෙලා තියෙන ආහාර අනවශ්‍ය විදිහට වියදම් නොකරනකොට, මේ ගෑස්ට්‍රික් ප්‍රශ්නේ කවදාවත් මේ භාවනා යෝගියාට එන්න බෑ. එහෙනම් අපට දැන් තේරෙනවා භාවනා කරන කට්ටියට අසනීප වෙනවයි කියලා කියන්නේ එයා භාවනා කරලා නැහැ. එයා භාවනාව කියලා වෙන මොකද්ද එකක් කරලා දෙනවා. එහෙනම් මේ ගෑස්ට්‍රයිටික් ප්‍රශ්නය, අජීර්ණ ප්‍රශ්නය, ආමාශයේ වේදනාවන් වගේ ගැටලු මතුවෙනවා නම් ඒකට ප්‍රධාන හේතුව මේ චෛතසිකය අපි ඉතන විදියට නෙමෙයි වෙනත් ක්‍රමයකට ක්‍රියාත්මක වෙලා. එනම් මේ සිත ආස්වාසයේ මත ප්‍රාස්වාසයේ මත පීඨනකොට එක අරමුණු වෙලා මේ ආයතන අයේ ක්‍රියාකාරීත්වයෙන් බෑර වෙලා එයා යම්කිසි ස්ථානගත වෙලා සීමාසහිත වෙනවා. මේ සීමාසහිත වෙච්ච සෛතසිකයට පුළුවන්කමක් නැහැ මේ කයට යම්කිසි පීඩනයක් ඝටනයක් දෙන්න. එයා මේ කයේ ක්‍රියාකාරීත්වයට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. එතකොට කය නිකම්ම නිවෙනවා. කය නිවෙනකොට කයේ ක්‍රියාකාරීත්වය නිවෙනවා. එහෙනම් මේ සෛලවල නිවීම තමයි මේ සෛලවල තියෙන නිරෝගීභාවය. එහෙනම් සෛල කැඩුනාම ඒ සෛල කැඩිච්ච ස්වභාවයට අපි කියනවා තුවාල කියලා. ඒ කැඩිච්ච සෛල කුණු වුණාම අපි කියනවා පැසවලා කියලා. එහෙම නැත්නම් වන වෙලා කියලා. එහෙනම් මේ සෛල තැලිලා ආපෝ තේජෝ වායෝ කියන මේ සංනිවේදන කටයුතු ගමනාගමනට බාධා ඇති වුණාම අපි කියන වේදනා කියලා. ඒ ගමනාගමන බාධාව දීර්ඝකාලීන ඇති වුණාම ඒ වේදනාවට අපි වචනයක් කියන රෝග කියලා. එහෙනම් සෛල තැලිලා පොඩි වෙලා ඒ ලේවල ගමණයට, ප්‍රාණ වායුවේ ගමණයට, උණුසුමේ ගමනට බාධා ඇති වුණාම ඒ ඝට්ටණයට අපි කියනවා වේදනාව කියලා. වේදනාව දීර්ඝ වුණාම ඒකට අපි කියනවා රෝගය කියලා. රෝගය දීර්ඝ වුණාම අපි කියනවා මරණය කියලා. එහෙනම් මේ තුනම ඇති වෙන්න පුළුවන් මේ චෛතසිකයේ කැළඹුණාම. මේ චෛතසිකයේ තුල අනවශ්‍ය ක්‍රියාකාරීත්වයන් නිසා තමයි මේ කය විශාල වශයෙන් අසනීපවලට භාජනය වෙලා මරණයටපත් වෙන්නේ. ඒ ලේ නාලිකාවල තියෙන කම්පණය වැඩි නිසා නාර පුපුරන්නේ. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා තවත් විශේෂ ප්‍රශ්නයක් තියෙනවා. මේ රුධිර නාලිකාවල සමහර රසායනික ද්‍රව්‍ය අපද්‍රව්‍ය මේකේ තැම්පත් වෙලා මිදිලා මේකේ ගමනාගමනයට සම්පූර්ණ බාධකයක් ඇති වෙනවා කියලා. එහෙනම් මේ අධික රස්ණය මේ කයේ තිනකොට තෙල් මිදෙනවා. අපි දන්නවා කිරි ටිකක් අරගෙන ඒ කිරි ටික යම්කිසි මට්ටමකින් නැවත කම්පණයට පත් කළාම ඒක කිරි කන්න පුළුවන් මට්ටමට උකු වෙනවා. ඒ උකු වෙච්ච එක තව තවත් රත් කරනකොට ඒ රත් වීම තුලින් යොදයක් අත අරගෙන ඒක තෙල් බවට පත් වෙනවා. එලෙඟි තෙල් කියලා කියන්නේ කිරි වලින් ඇතිවෙනා වූ රත් වීමෙන් අටගත්ත ස්වභාවයක්. වෙනස් වීමක්. එහෙනම් එළවලු වල තෙල් නැද්ද? ධාන්‍ය වල තෙල් නැද්ද? මල් වල තෙල් නැද්ද කියලා බලනකොට ඕනම එකක් තුලින් තෙල් ගන්න පුළුවන්. වෙළඳ පොළට ගියන් බලනකොට වෙළඳ පොළේ මල් වලින් ගත්ත තෙල්, පොතු වලින් ගත්ත තෙල්, ඇට වලින් ගත්ත තෙල් මේ විදිහට එළවලු වලින් ගත්ත තෙල් ඕනම එකකින් තෙල් ගන්න පුළුවන්කම තියෙන බව අපට පේනවා. ඒ තෙල් වර්ග જાති දිහා දැක්කාම. එහෙනම් මේ ආමාශය තුලත් මේ බඩවැල් තුලත් මා බඩවැල් පොඩිවල් බඩවැල් වලින් යනකොට මේ අධික රස්නය නිසා අධික කයේ කැළඹිල්ල නිසා මේ ආහාර පාන මේ හැම එකක්ම රත් වෙලා ඒවා මිදිලා ඒක තුලින් නිස්පාදණය වෙන තෙල් ප්‍රමාණයෙන් අධික වෙලා මේ තෙල් සෛල වලින් අවශෝෂණය කරලා ලේ වලට දුන්නාම ලේ වල තෙල් ප්‍රමාණය වැඩි වෙනවා. මේක මේ ලේත් එක්ක ගමන් කරනවා, මේක බයිස්රාවිය කරන්න ඕනේ. නමුත් මේ ද්වේෂසාගත ගතිය වැඩි නිසා මේ තෙල් එක එක තැන් වලට ගින් මිදෙනවා. අපි දන්නවා තෙල් අධික රත් උනත් මිදෙනවා, අධික සීතල උනත් මිදෙනවා. පිනි බානකොට ගොඩාක් සීතල වෙනකොට තෙල් මිදෙන බව අපි දන්නවා. ඒ තෙල් බෝතලේ සම්පූර්ණ සුදු පාට වෙලා කැටි ගැයෙනවා. එහෙනම් මේ විදිහට මේ සිතේ ස්වභාවයට අනුව ඒ චිතේ ක්‍රියාකාරීත්වයට අනුව මේ තෙල් මිදුනාම ඒකට විද්‍යාවේ වචනයක් කියනවා කොලෙස්ටරෝල් කියලා. එහෙනම් මේ ලේ නාලිකා තුල තෙල් මිදිලා එතනින් එහාට ලේ ගමන් කරන්න ලේ වල යම්කිසි අවිරතාවයක් ඇති වෙලා එතකොට මේ ලේ නාලිකා වල පිරෙනවා. එතනින් එහාට යන්න බෑ. ඒ පීඩනයේ කම්පනේ දරා ගන්න බැරි වෙනකොට නාලිකා පුපුරනවා. අපි කියනවා ලේ නාලිකාව පුපුරලා මරණයට පත් උනායි කියලා. බලන්න මේ චෛතසිකයේ තියෙන අනවශ්‍ය ක්‍රියාකාරීත්වය නිසා අකාලේ මරණයකුත් සිද්ධ වෙලා. එහෙනම් මේ සිත අපට අවශ්‍ය තරම් මේ කයට අවශ්‍ය මානසිකත්වයට අනුව සිත පවත්වනවා නම් ඒ ස්වභාවයට මේ සිත සමවද්දරවා නම් කිසිම ප්‍රශ්නයක් මේ කය තුල ඇතිවෙන්න බෑ. ඒ කයට අවශ්‍ය ක්‍රමවේදයට අනුව මේ චෛතසිකය ක්‍රියාත්මක කරනවා නම් ඒ අවශ්‍ය හැම දෙයක්ම අවශ්‍ය විදියට සිදු වෙනවා. එහෙනම් අනවශ්‍ය චෛතසික ක්‍රියාකාරීත්වයක් නිසා තමයි කායික අනවශ්‍ය ගැටළු ප්‍රශ්න රාශියකට මුල් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ලේවල ක්‍රියාකාරීත්වය ගොඩක් අඩු වුණාමත් මේ කය ලෙඩ වෙනවා. මේ ලේවල ක්‍රියාකාරීත්වය වැඩි වුණාමත් කය ලෙඩ වෙනවා. ඇත්ත කතන්දරේ ඒකද කියලා බලනකොට නෑ, මේක තියෙන්නේ ලේවල ප්‍රශ්නයක් නෙමෙයි. චෛතසිකයේ ක්‍රියාකාරීත්වය වැඩි වුණාම අඩු වුණාම තමයි මේ ලේවල ක්‍රියාකාරීත්වය අඩු වැඩි භාවය ඇති වෙන්නේ. ඉසෙල්ලාම ලෙඩ වෙන්නේ කයද කියලා බැලුවාම නෑ, ඉසෙල්ලාම ලෙඩ වෙන්නේ සිත. දැන් අපි දන්නවා අපට තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ කයේ අධික ලෙස සීනි තැම්පත් වෙන එක. අග්නියාසයේ ප්‍රශ්නය. එහෙනම් මේ අග්නියාසයේ ප්‍රශ්නය වැඩිපුර ඇති වෙන්නේ කොහොමද කියලා බලනකොට මේ අග්නියාසයේ ප්‍රශ්නය කියලා කියන්නේ ඒක ඉන්සුලින් නිෂ්පාදනය කරන්නේ. එහෙනම් මේ ඉන්සුලින් නිෂ්පාදනය කරන්නේ නැත්තේ ඇයි කියලා බලනකොට මේ චෛතසිකයේ වෙනස්කම. සිත එයා දුකෙන් පෙළෙනවා. සිත දුකටපත් වුණොත් ආමාශය ජීර්ණය කරන්න හයිඩ්‍රොකෝරික් ඇසිඩ් උනන්නේ. එහෙනම් අනිත් ඉන්ද්‍රියවලත් ඒ ඇසිඩ් වර්ග උනන්නේ. සිත රෝගී වුණාම මේ ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා. ඒ ඉන්ද්‍රියන්වල තියෙන දුර්වලකම් නිසා ඒ ඉන්ද්‍රියන් වලින් කරන්න තියෙන නිෂ්පාදන කටයුතු හරියට කරෙන්නේ නැති නිසා ඒ කය තුළ තියෙන සීනි අරියට ජීර්ණේ නොවිලා ඒවා අරියට තැම්පත් නොවිලා ඒවා ලේවලින් අයින් වෙන්නේ නැති නිසා අපි ඒකට නමක් දෙනවා දියවැඩියා රෝගය කියලා, අධික සීනි. එහෙනම් මේ චෛතසිකය ද්වේෂයෙන් ගොඩාක් පෙළුණාම පලිගැනීමේ චේතනාවලින් මේ සිත පිරුණාම ආමාශයේ ඇසිඩ් එක උනන්නේ. ඇයි මේ ඔක්කොම ටික පිච්චිලා යනවා? ඇසිඩ් එකක් ඉනුවත් වැඩක් නැහැ. ඒක තුළ වාතපිත සෙම හරියට මධ්‍යම ප්‍රතිපදාවෙන් සැකසීලා නැති නිසා ඒ ඇසිඩ් එකේ ධාරිතාව දුර්වලයි. ඒ తත්වය මනා తත්වයක පවතින්නේ නැති නිසා අරියට ජීර්ණය වෙන්නේ මේ සීනි ජීර්ණය වෙන්නේ මේ ආමාශයේ තියෙන කෑම වල තියෙන ලුණු ඇඹුල් තිත්ත කහට මේවා මොකවත් ජීර්ණය වෙන්නේ නැහැ. අජීර්ණ වෙච්ච දේවල් අවශෝෂණය වෙලා ලේ වලට ගියාම ඒවට ඒ රසායනික ද්‍රව්‍ය ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි දන්නවා මේ සෑම ඉන්ද්‍රියක් තුලින්ම රසායනික ද්‍රව්‍යයක් නිෂ්පාදනය කරනවා. එහෙනම් අග්නියාසයෙන් ඉන්සුලින් එක හදන්නේ නැහැ. අක්මාව වකුගඩු මේ හැම එකක් තුලින්ම මේවා ප්‍රතික්ෂේපයටපත් කරනවා. ඇයි මේක ජීර්ණේ වෙලා නැහැ? එහෙනම් ඇත්තටම අග්නියාසය ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා අදාළ වෙලා අපට දියවැඩිය රෝගය ආවද? එහෙම නැත්නම් අධික කෝපය, වෛරය, ද්වේෂය පලිගැනීම සිටේ තිබිච්ච නිසා මේ අග්නියාසයෙන් ඉන්සුලින් ලැබුණ නැද්ද කියලා බලනකොට ඇත්තටම ප්‍රශ්නේ තින්නේ සිතේ. එහෙනම් මේ සිත ඒ සිතේ ක්‍රියාකාරීත්වය මුල් කරගෙන තමයි මේ කයේ නිරෝගීභාවය තීරණය කරන්නේ. එහෙනම් මේ කය තුල ඇතිවෙනා රෝග විතරක් නෙමෙයි මේ සිත තුල ඇතිවෙනා මානසික ප්‍රශ්නත් ඔක්කොම තීරණය වෙලා තියෙන්නේ මේ ක්‍රියාකාරීත්වයේ මත. අපි දන්නවා අපට තියෙන ලොකුම අසනීප තුන තමයි මානසික ලෙඩ තුන තමයි ලෝභ, ద్వේස, මෝහ, රාග. එහෙනම් මේ ප්‍රශ්න ටික මානසික අසනීපයක් කියලා අපට කියන්න පුළුවන්. අපි මේ ලෝකේ යම්කිසි අවස්ථාවක කාමයේ වර්ධවා ඇසිරෙනවා නම් අපට රාගය වැඩි නම් අපට තෘෂ්ණාව වැඩි නම් කාමක ඇඟීම් වැඩි නම් මේ ප්‍රශ්නේ කයේ තියෙන ප්‍රශ්නයක්ද ඉන්ද්‍රිය පද්ධති වල තියෙන ප්‍රශ්නයක්ද කියලා බලනකොට නෑ, එහෙම ප්‍රශ්නයක් එතන නෑ. ඉපදෙන කාලෙම තිබෙන ඉන්ද්‍රිය පද්ධතිය තමයි තියෙන්නේ. ඒ කාලේ ප්‍රශ්න තිබුණ නෑ. දැන් මේ ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් මේ දැන් ආපු ප්‍රශ්නෙට හේතුව මොකද්ද කියලා බලනකොට ඒ කාලේ මොකද්දෝ එකක් තිබුණ නෑ. ඒ නිසා රාගය තිබුණ නෑ. මේ කාලේ මොනවද එකක් තියෙනවා, ඒ කාලේ නොතිබ්බ එකක්. ඒ නිසා රාගය තියෙනවා. මොකද්ද ඒ කාලේ තිබුණේ? රාගය පිළිබඳ චෛතසික තිබුණ නෑ. කාම ආසාවන් පිළිබඳ අදහස් තිබුණ නෑ. තෘෂ්ණාව පිළිබඳ කල්පනා කළේ නෑ. ඒ නිසා අපේ ඉන්ද්‍රියන් පද්ධතිවල රාගය ගෑවිලාවක් තිබුණ නෑ. අපි සන්තෝෂයෙන් හිටියා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ කය වර්ධනය වෙනවත් එක්ක নানা ප්‍රකාර අසත්පුරුෂ සේවනය කරලා අසභ්‍ය දේවල් දැකලා අසභ්‍ය දේවල් හාලා අසභ්‍ය විදියට මිනිසුත් එක්ක নানা ප්‍රකාර අසත්පුරුෂයෝ වාගේ කටයුතු කරලා දැන් මේ කටයුතු සම්බන්ධයෙන් දන්නවා, මේවා හිතනවා. මේවට තමයි රාග සිතිවිලි, කාම සිතිවිලි, තෘෂ්ණා සිතිවිලි කියන්නේ. මේ සිතිවිලි නිසා තමයි ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා අනවශ්‍ය කාමක ආසාවල පෙළෙන කාම රෝගියෙක් බවට පත් වෙනවා අපි. එහෙනම් මේ මානසික රෝගය අපට වැළඳුනේ කොහොමද? අපේ චෛතසිකවල වෙනස්කම නිසා. මේ චෛතසිකය තමයි මුල් වෙලා තියෙන්නේ මේ මානසික රෝගියේ අයිතිකාරයෙක් වෙන්න අපිට. තව එකක් තියෙනවා, අනවශ්‍ය විදියට මිනිස්සු තලනවා, පෙළනවා, මිනිසුන්ගේ දේවල් උදුර ගන්නවා, මිනිසුන්ට ගොඩාක් හිංසා පීඩා කරනවා. අපි කියනවා එයාට අසත්පුරුෂයා කියලා. එහෙනම් මේ දුෂ්ට කියන මේ රෝගය අනිත් අයට ප්‍රශ්නයක්, කරදරයක් වෙන මේ මානසික රෝගය කොහමද ආවේ කියලා බලනකොට මේක ඇති වෙලා තියෙන මේ ලෝභය කියන මේ මානසිකත්වය නිසා. මේ ඉන්ද්‍රියන් ගොඩාක් පිනවන්න ඕනේ කියන මේ අදහස සිත තුළ ඇවිල්ලා මේ අදාසට අනුව එයා ගොඩාක් සැප සම්පත් එකතු කරන්න ගියාම ඒ හේතුව මුල් කරගෙන තමයි මේ රෝගී තත්ත්වයට ඇති වෙලා තියෙන්නේ. නැවත මේ සිත කල්පනා කරනවා තමන්ට යාපත කරන කට්ටියට මොකවත් ප්‍රශ්න නැහැ, අයාපත කරන හැමෝගෙම පලියක් ගන්න ඕනේ. ඒ කට්ටිය රිදවලා විනාශ කරලා සන්තෝෂයටපත් වෙන්න ඕනේ කියලා මේ සිත නැවත උම්මත්තක වශයෙන් නැවත මානසික රෝගියෙක් වෙනවා. මේ ලෝකේ පලිගත් කෙනෙක් ඉන්නවද කියලා බැලුවම මේ ලෝකේ අපෙන් අපි පලිගත්තොත් මිසක් කිසිම කෙනෙකුට අපෙන් පලියක් ගන්න බෑ. එහෙම පලිගත්තයි කියලා කියනවා නම් ඒක මා අමූලික බොරුවක්. අපි අපගේ තථාගතයන් වහන්සේගේ ජීවිත කතාව අරගෙන බලනකොට තථාගතයන් වහන්සේගෙන් පලිගත්තා කියලා මිනිස්සු තැනෙන් තැන කියනවනේ. ධර්මදේශනාවලදී ප්‍රසිද්ධයේ කියනවා දේවදත්ත හාමුදුරුව මහා පරිමාණයෙන් තථාගතයන් වහන්සේගෙන් පලිගත්තයි කියලා. ඇත්තටම පලිගත්තදයි කියලා 550 ජාතක කරන් බලනකොට කිසිම තැනක පලි අරන්නේ නැහැ. උන්වහන්සේ තමන්ගෙන් පලි අරගෙන තියෙනවා. දැන් බුදුහාඳුරන්ගෙන් පලිගත්තා නම් බුදුහාඳුර විනාශ වෙන්න පාය. බුදුහාඳුරන්ට මොකවත් දුන්නේ නැහැ. බුදුහාඳුර ලස්සනට වැඩ කටයුතු නිමා කරලා පිරිනිවන් පායවා. එහෙනම් දේවදත්ත හාමුදුරන්ට මොකද දුන්නේ? පොළොව පලාගෙන අපායට ගියා. එහෙනම් කාටද වැඩ වැරදුනේ? දේවදත්තට. කවුද දුකටපත් උනේ? කවුද නිඳාවටපත් උනේ? කවුද අගෞරවයටපත් උනේ? අදට කවුද දුක් විඳින්නේ? දේවදත්ත හාමුදුරුව. එහෙනම් දේවදත්ත තෙරුන් වහන්සේගෙන් දේවදත්ත තෙරුන් වහන්සේ පලිගත්තා මිස තථාගතයන් වහන්සේගෙන් මොකවත් පලි අරන්නේ නැහැ. එහෙනම් අපට ප්‍රශ්නයක් එනවා. එතකොට මාපට ඇඟිල්ල තැලිච්ච එක, නින්දා අපාස කරපු එක, නාන ප්‍රකාර තාඩන පීඩන දීප එක මේව පලිගත්තේ නැද්ද කියලා අහනකොට එතනත් අපිකින් කල්පනා කරලා බලන ඇත්තටම දේවදත්ත තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ පලියක් දරන් තියෙන එක නැහැ. භාග්‍යතුන් වහන්සේගේ කර්ම ටික දේවදත්ත තෙරුන් වහන්සේ අරාපලි සඳුන්නා මිසක් දේවදත්ත ආඳුරු ගත්ත පලියක් නැහැ. තමන් වහන්සේ කරගත්ත හේතු නිසා අටගත්ත පල මිසක් මේක කාගේවත් නමට බැර කරන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ පුද්ගලයාගේ නෙමෙයි, තමන් පෙර කරගත්තා වූ හේතුව මත. එහෙනම් මේ විදිහට කල්පනා කරනකොට මේ කයට ප්‍රශ්නයක් ගැටලුවක් කරදරයක් දෙන්න පුළුවන් කාටද? තමන්ට මිසක් වෙන කිසිම කෙනෙකුගෙන් පලිගන්න බෑ. මේ ලෝකේ කවුරුත් අපෙන් පලිගන්නේ නැහැ. ඇත්ත කතාව ඒක. ඇයි මිනිසුන්ට අපෙන් පලිගන්න බෑ? චෛතසිකයේ තියන්නේ අපි ඇතුළ නම් මිනිසුන්ට ඒක අපිරිසිදු කරන්න බෑ. අපි කැමැත්තෙන් අපිරිසිදු කරගත්තොත් මිසක් සිත කිසිම කෙනෙකුට කලඹන්න බෑ. ඒගොල්ල මොන විදියට උඩපැනපැන වැඩ කෙරුවත්, ඇසුරුණත්, නාම රූප නිර්මාණය කළත් අපි කැමැත්තෙන් කලඹ ගත්තොත් මිසක් ඒ පුද්ගලයාගේ ප්‍රශ්නේ තමන්ගේ ප්‍රශ්නේ කරගෙන මේ දුස්සීලයාගේ වැඩ මේමයි, මේ මිනිස්යාගේ ක්‍රියාකාරීත්වය මේමයි, මේක මට ඔරොත්තු දෙන්නේ නැහැ, මම මේක අනුමත කරන්නේ නැහැ, මම මෙතන ඉන්නේ නැහැ කියලා අනුන්ගේ ප්‍රශ්නේ තමන්ගේ ප්‍රශ්නේ කරගෙන තමන් කැළඹිලා මානසික රෝගියෙක් වුණොත් මිසක් කිසිම කෙනෙකුට තමන්ව මානසික රෝගියෙක් කරන්නත් බෑ, අපිට අසනීපයක් රෝගයක් දෙන්නත් බෑ. එහෙනම් මේ කාරණාව අපට තේරුන්නේ, මේ කාරණාව තේරෙන්නේ ආස්වාසේ මත ප්‍රාස්වාසේ මත සිත පීඩපුව භාවනා යෝගියාට තමයි මේක තේරෙන්නේ. එහෙනම් නිරෝගීකම පවතින්නේ මේ මානසිකත්වයේ තුල, මේ කායික ස්වභාවය තුල. එහෙනම් මේකට කරන්න තියෙන එකම ක්‍රමවේදය කයේ අවශ්‍යතාවයට අනුව සිත පවත්වාගෙන යන එක, සිතේ අවශ්‍යතාවයට අනුව කය පවත්වාගෙන යන එක. එහෙනම් භාවනා කරන්න අපේ රෝගී තත්ත්ව, අමාරු වේදනා, දුක් කම්කටොළු මේ හැම එකක්ම ක්‍රමානුකූලව අතුරුදාන් වෙලා ඒවා වලින් නිදහස් වෙලා අපි ਸਰව සම්පූර්ණ රෝගී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි ద్వේෂයෙන් තරහයෙන් පිරුණාම චෛතසිකයේ ක්‍රියාකාරීත්වය වැඩි වුණාම ඇස්වල පෙනීම අඩු වෙනවා. ඇයි මේ ඇස්වල සෛලවල භ්‍රමණයේ වේගය වැඩි නම් අපි යමක් බලනකොට යන තරංගය යන වේගය වැඩි, යන වේගේ වැඩි නම් එන වේගයත් වැඩි. ඇවිල්ලා අයියෙන් වදිනකොට අපි දන්නවා මේ ඇස්වල තියෙන්නේ වෙන මොකවත් නෙමෙයි. කාචයක් තියෙනවද? කළු ඉන්ද්‍රියක් තියෙනවද? සුදු ඉන්ද්‍රියක් තියෙනවද? නෑ, මොකවත් නෑ. තියෙන්නේ සෛල විතරයි. මේ සෛලවල හොඳට උල්වැච්ච සෛල තුඩවලට අර කම්පණයෙන් එන අධි බලවේග පීඩනය වදිනකොට මේ සෛල මොට්ට වෙනවා. ගෙවල් වල අපට අත්දැකීම් තියෙන උදාහරණයක් වශයෙන් පීයක් අරගෙන ඒ පීය ගොඩාක් මෘදු දේවල් කපන්න පාවිච්චි කළාම මුවත සෑහෙන කාලයක් පවතිනවා. පළතුරු කැපුවාම, එළවලු කැපුවාම මොට්ට වෙන්න කල් යනවා. දර කැපුවාම, අතු කැපුවාම, ටිකක් ඝන දේවල් කැපුවාම පීය ඉක්මනට මොට්ට වෙනවා. ඇයි? අරක ඇතිල්ලෙන්නේ, මුවත ඇතිල්ලෙන්නේ පීඩන සහිත දේවල්, ඝන දේවල් එක. ඒ නිසා මුවත ටක් ගාලා මොට්ට වෙනවා. මේ උදාහරණයමයි මේ ඇස්වල තියෙන්නේ. අධික කම්පණයකින් එන තරංග වැදුනාම ඇස්වල තුඩ මොට්ට වෙනවා. අකාලේ ළඟපෙන්නේ නැහැ, දුරපෙන්නේ නැහැ. එනනම් මේ සිත කැළඹෙනකොට ඒකට අපි කියනවා ద్వේෂය කියලා. මේ ద్వේෂයෙන් පෙනෙන ඒ පුද්ගලයාගේ ඇස්වල පෙනීම අඩු වෙනවා. එනනම් ద్వේෂයෙන් යා ශ්‍රවණය කරනකොට චෛතසිකයේ වේගය වැඩි නිසා සෛලවල භ්‍රමණ වේගය වැඩි. එනනම් ශබ්දේ ඇවිල්ලා කම්බරේ වදිනකොට කම්බරේ තින ඒ ක්‍රියාකාරීත්වය වේගවත් වෙලා ඒ කම්පණේ වැඩි නිසා කම්බරේ දුවත් මේ දෝෂවලට භාජනය වෙනවා. එහෙම නැත්නම් කම්බරේ තින සෛලවල ඒ தত্ত্বය වෙනස් වෙනවා. අකාලේ යනකොට කන් ඇෙන්නෙත් නැහැ. ඒ විතරක් නෙමේ, චෛතසිකයේ වේගය වැඩි වෙනකොට ගොඩාක් තරහෙන් ద్వේෂයෙන් කටයුතු කරනකොට ආහාරය කටට ගත්තාම ඒක විකා ගන්න තරම් ඉවසීමක් නැහැ. චෛතසිකයේ වේගය වැඩි, නිකන් අර කටට කෑම ගන්නවා නෙමෙයි ඔබනවා වගේ එකක් වෙනවා. ඉක්මනට ඉක්මනට ගිලාගෙන ගිලාගෙන යනවා. ලුණු වඳුරන්නෙත් නැහැ, හැඹුල් දන්නෙත් නැහැ, තිත්ත දන්නෙත් නැහැ, කාට දන්නෙත් නැහැ, පැණි රස දන්නෙත් නැහැ. බඩනම් විනාඩි දෙකක් යනකොට පිරිලා ඉවර වෙනවා. හැබැයි මේක හරියට විකලා ගත්තේ නැති නිසා රසවල මොකවත් දන්නේ නැහැ. මේ අධික වේගයෙන් මේ දිවට ස්පර්ශ වෙන ආහාර නිසා දිවේ සෛලවලටත් යම් යම් ආබාධ ඇති වෙලා ඒ සෛලවල තුඩ මොට්ට වෙලා කාලයක් යනකොට මේ දිවේ රස දැනෙන්නේ නැතුව යනවා. විකන් නැතිව ගන්න ආහාර අජීර්ණ වෙලා මේ මුළු සර්වාංගෙම රෝගී තත්ත්වයට පත් වෙලා මේ කය සම්පූර්ණම අසනීපයකට පත් කරනවා. එන අපේ මානසිකත්වය, මානසික ස්වභාවය, මේ තියෙන සියලුම ලෙඩ රෝගවලට මුල. අපි ලෙඩ හදාගන්නේ අපි විසින් මිසක් මේ ලෝකේ කිසිම කෙනෙක් විසින් ලෙඩක් හදන්නේ නැහැ. ඇයි අපට අලුවන් ඇති වෙන්නේ, කුෂ්ඨ දද ඇති වෙන්නේ කියලා බැලුවාම මේ සමේ රෝග ඇති වෙන්නේ ගොඩාක් දුරට වායෝ අඩු වෙලා. ද්වේෂය අවිශ්චෙච්ච අධික උෂ්ම ගන්න ඒ පුතුජන කෙනාගේ කයේ බැලුවාම අඩුම වාත ප්‍රමාණයක් තමයි ශරීරගත වෙන්නේ. ඇයි? වාතය හරියට අවශෝෂණය වෙන්නේ අධිකව ඉක්මනට ගන්න නිසා. එහෙනම් කැළඹිච්ච සිත තියෙන කෙනෙකුගේ කයේ ගොඩක් වාත ප්‍රශ්න තියෙනවා. ඇයි මේ සමේ රෝග සනීප වෙන්නේ නැත්තේ? අධිකව කැළඹිච්ච සිත තියෙන කෙනාගේ මේ කයේ දහනයේ වේගය වැඩි නිසා, පිච්චෙන ප්‍රතිශතයේ ධාරිතාව ඉහළක පවතින නිසා ප්‍රතිශක්තිකරණය පාළ මට්ටමක පවතිනවා. ඒකත් පිච්චිලා. එහෙනම් අසනීපයක් රෝගයක් වුණාම සනීප වෙන්න කල් යනවා. එහෙනම් වේදනාව භුක්ති විඳින්න පුළුවන් සෑහෙන කාලයක්. දීර්ඝ කාලීනව වේදනාව සුවේ විඳීමේ ඒ වාසනාව එයාට ඉමි වෙනවා. එහෙනම් මේ විදිහට අපේ කය තුල තියෙන ක්‍රමවේද හැම එකක්ම කල්පනා කරලා බලනකොට මේ ආස්වාස වෙන බවත් ප්‍රාස්වාස වෙන බවත් දැනගෙන මේ සිත තැම්පත් ස්වභාවයක එක අරමුණක පැවතීම නිසා මුළු සර්වාංගයට අවශ්‍ය පමණට මේ සිත පීඩනවා. ඒ සිතට අවශ්‍ය විදිහට මේ කයේ ක්‍රමවේදය වෙනස් වෙනවා. එහෙනම් කයේ ක්‍රමවේදයට සිත වෙනස් කළත්, සිතේ ක්‍රමවේදයට අනුව කය වෙනස් කළත්, අපි මානසිකව කායික වශයෙන් නිරෝගී වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ තථාගත පණිවිඩය තුල තියෙන බුද්ධ වචනයක් තමයි ආරෝග්‍ය පරමාලාභා කියලා. මේ ආරෝග්‍ය එහෙම නැත්නම් ඒ නිරෝගී භාවය පරම සම්පතක් කියලා. පරම ලාභයක්, නිත්‍ය ලාභයක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ නිත්‍ය ලාභය සල්ලි වලට ගන්න බෑ. මේක තව කෙනෙකුට තෑගි කරන්න බෑ. එහෙනම් මේ නිත්‍ය ලාභය අපි විසින් විතරක් ඇති කරන්න පුළුවන් ධර්මතාවයක්. ඒක ධර්මානුකූලව වාසය කරලා සීල සමාධි ප්‍රඥා වඩලා එක අරමුණක සිත පවත්තලා අපි මේ තැම්පත් ස්වභාවය තුලින් ඉමි කර ගන්නා වූ දායාදයක් තමයි මේ නිරෝගී භාවය කියන එක. එහෙනම් අපිට පුංචි කාලේ ඇස්වල දෝෂ තිබුණාද? නෑ, තිබුණේ නෑ. කන්වල දෝෂ තිබුණාද? දිවේ දෝෂ තිබුණාද? අන්දිවල කොඳු ඇට පෙළියේ ඒ ධනිස්වල කැක්කුම් ගැටලු තිබුණාද? නෑ. හොඳට දුවලා පැනලා කරණම් ගාලා බිම පෙරලිලා සෙල්ලම් කළා. මොකවත් වේදනාවක් තිබුණේ නැහැ. ඇයි දැන් නැකිටින්න බැරි? ඇයි දැන් ඉඳ ගන්න බැරි? ඇයි මෙච්චර කයේ වේදනා? ඇයි ඉන්ද්‍රියන් වල දුර්වලකම් පේන්නේ නැත්තේ, හැෙන්නේ නැත්තේ, දැනෙන්නේ නැත්තේ? ඇයි? මේ හැම දෙයක්ම පරීක්ෂා කරලා බලනකොට එදා තිබිච්ච නැති ලෝභ දේශ මොහ අද තියෙනවා. එදා නැති සිතකය වචනය අද අපිරිසිදු භාවයට පත් වෙලා. එන සිතකය වචනේ පිරිසිදුව තිබුණා, ලෝභ දේශ මොහ නැතුව තිබුණා, කයේ ප්‍රශ්න මොකවත් තිබුණේ නැහැ, ආරෝග්‍ය පරමාලාභා කියන කය ගොඩාක් නිරෝගිමත්ව තිබුණා. අද මේ සර්වාංගය පුරාම ලෝභ දේශ මොහ වෛර රාග පිරීලා මේ ආයතන හැම දෙයක් තුලම අසත්පුරුෂය වාසයට ඇවිල්ලා දැන් මොනවද වෙලා තින්නේ? ඒ වගේම අසනීපත් පිරීලා ප්‍රශ්න ගැටළු වේදනා කම්කටොළු හැම එකක්ම මේ කය තුල අරක් අරගෙන එහෙම නැත්නම් ස්ථීර පදිංචියට ඇවිල්ලා. එහෙනම් අදන්න තියෙන වෙන මොකවත් නෙමෙයි සීලය. එහෙනම් අපි පුංචි කාලේ ඉපදෙනකොට කොච්චර නිරෝගිමත් හිටියද? තරුණ කාලේ ඉන්නකොට කොච්චර නිරෝගිමත් හිටියද? ඒ කාලෙට නැවත යන්න නම් බේත් බීලා මේක හදන්න බෑ. අදන්න තියෙන ක්‍රමවේදය තරුණ කාලේ පුංචි කාලේ නැති ගුණාංග මොනවද දැන් තියෙන්නේ? ඒ ටික අයින් කරන්න ඕනේ. අර මානසිකත්වයට නැවතපත් වෙන්න ඕනේ. රාතන් වහන්සේලා මේ ලෝකයේ පොඩි ළමයි වාගේ. උන්වහන්සේලා අම්බෙන දේ වළඳලා සන්තෝෂ වෙනවා. ඇයි මේකේ අරක නැත්තේ? ඇයි මේකට ලුණු වැඩි වෙලා තියෙන්නේ? ඇයි මේකට මිරිස් හරියට දැම්මේ නැහැ කියලා ඒකේ ඇද හොයන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේලා ලද දෙයින් සතුටු වෙනවා. අර පොඩි ළමයි බලාගෙන ඉන්නවා. උන්වහන්සේලා බලාගෙන ඉන්නවා. මේ බලන්නේ මොනවද කියලා කල්පනා කරන්න යන්නේ. මොනම දේ කිව්වත් ප්‍රතිචාර නැහැ. පොඩි එකාට බැන්නට එයා නැවත බනින්නේ නැහැ. ප්‍රශංසා කරාට ස්තුති කරන්නේ එයා ඇයෙන බව දැනගෙන ඔයේ සෙල්ලම් කර කර ඉන්නවා. එහෙනම් මේ මානසිකත්වයට උන්වහන්සේලා නැවතපත් වෙනවා. ගැව්වට නැවත ගන්නවද? පොඩි එකා ගන්න. එයා වේදනාව විඳිනවා විතරයි. එයා නැවත ගන්න. බලන්න මොග්ගල්ලාන ඒ මාරාතන් වහන්සේගේ කය නිල් වෙන්න ගන්නවා. කිසිම කෙනෙකුට නැවත ගන්න අර පොඩි එකාගේ මට්ටමටපත් වෙලා. එහෙනම් මේ කය ගැන විශේෂත්වයක් මොකවත් සලකන්නේ. මේවා පාට කරන්න, වර්ණවත් කරන්න, ලස්සන කරන්න, පළඳවන්න, ඇඩ කරන්න මොකවත් කරන්නේ නැහැ. රාතන් වහන්සේ මේ කය ගැන කිසිම සැලකිල්ලක් නැහැ. එහෙනම් මේ කය කෙරේ අවධානමක් තියෙනවා බැලුවම අවධානමකුත් නැහැ. ඇයි? ජීවත් කරවීමේ අදහස පොඩි එකාටත් නැහැ, රාතන් වහන්සේටත් නැහැ. තමන්ටි ඉතන දේ විතරයි කරන්නේ, වැඩිපුර යමක් ඉතලා කරන්න යන්නේ. එහෙනම් රාතන් වහන්සේ ඉතන මොහොත තුළ වර්තමානයේ තුළ ඉන්නේ අර පොඩි එකා වාගේ. එහෙනම් උන්වහන්සේලා ඒ ජීවිතේ සාර්ථක කරගත්තේ කොහමද? නැවත අර පොඩි මට්ටමට, අර නිරෝගී මට්ටමට ගිහිල්ලා. එහෙනම් අපේ කය නිරෝගීමත් කරන්න, අපේ සිත නිරෝගීමත් කරන්න එදා පොඩි කාලෙන් නැති ගුණාංග මොනවද දැන් තියෙන්නේ? ඒ හැම එකක්ම ඕදලා පිරිසිදු කරන්න ඕනේ. නැවත සීලේ පීඨවලා අර අනවශ්‍ය දේවල්, එකතු කරපු දේවල්, ප්‍රගුණ කරපු දේවල් ඔක්කොම ඉවත් කළාම, අයින් කළාම නැවත එයා පරණ තත්ත්වයටමපත් වෙනවා. එහෙනම් අපගේ සිත,
ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන මේ ආනාපාන සතිය තුල පීඩෙව්වාම ඒ ආනාපාන සතිය තුල එයව තැම්පත් කරලා එක අරමුණක ක්‍රියා කරන්න අවශ්‍ය විදියට සැකසුරුවන් කළාම මේ සිත නිරෝගිමත් වෙලා ඒ සිතේ ක්‍රියාකාරීත්වයට අනුව කයත් නිරෝගිමත් වෙනවා කිසිම බේතක් අවශ්‍ය නැහැ. හැබැයි අපි කියනවා මම අවුරුදු 5ක් භාවනා කළා 20ක් භාවනා කළා හැබැයි මේ ලෙඩ රෝග මොකවත් සනීප වෙලා නැහැ මම ආන්න කැමැති අවුරුදු 10ක් භාවනා කරපේක ඇත්ත රාග සිතිවිලි සනීප වුණාද ලෝභ සිතිවිලි සනීප වුණාද මෝහ සිතිවිලි සනීප වුණාද ලෝභ සිතිවිලි සනීප වුණාද ద్వේෂ සිතිවිලි සනීප වුණාද මොකවත් සනීප වෙලා නැත්තම් මේ භාවනාවේ ඵල ලැබිලා නැත්තම් සිත එක අරමුණක පීචලා නැත්තම් විනාඩි 15ක්වත් ලෝභ දේශ මොහ වලින් තොරව ඉන්න බැරි නම් කොහමද කය නිරෝගිමත් වෙන්නේ පුංචි කාලේ මේ ප්‍රශ්න මොකවත් තිබුණ නැහැ ඒවා මොකවත් කල්පනා කළේ නැහැ කල්පනා කරන්න අවබෝධය තිබුණ නැහැ එහෙනම් අපි භාවනා කරනවායි කියලා අපි රවට්ටා ගත්තා මිසක් ඒ අවශ්‍ය කටයුතු මොකවත් සිදු වුණේ නැහැ. එහෙනම් මේ කය තුල අපි කොච්චර මේ සිත තැම්පත් කරලා තිබ්බත් ඒ අවශ්‍ය කටයුතු වෙන්නේ නැත්තම් සිත තැම්පත් වෙන්නේ නැත්තම් සිතේ ඒ අනවශ්‍ය අගුණ ධර්මවන් අයින් වෙන්නේ නැත්තම් ඉවත් කරන්න අපි අපෝසත් නම් මේ කය නිරෝගිමත් වෙන්න ජීවිත කාලෙම ප්‍රතිකාර අවශ්‍යයි. එක පැය 24ක් ලෝභ දේශ මොහ අයින් කරලා බලන්න මේ කයේ කිසිම දවසක අසනීපයක් එන්නේ නැහැ. කය නිරෝගිමත් වෙනවා. මේ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය නැවත යථා තත්ත්වයට එනවා. එහෙනම් ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන අපි චිත්තානුපස්සනාවෙන් කටයුතු කරනකොට අපේ සිත එක අරමුණක පීඩනකොට අපට ඉමි වෙන තවත් දායාදයක් තමයි නිරෝගී භාවය කායික මානසික සුවය තථාගතයන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා කන්ති පරමං තපෝති පිටිකා නිබ්බාණං පරමං වදಂತಿ බුද්ධා එහෙනම් මේ ඉවසීමෙන් කටයුතු කරන පුද්ගලයා තුල මේ තපස් ජීවිතයේ තුල එයා ගොඩාක් සන්තෝෂයෙන් ඉන්නවා ඒක හැම බුදුවරයෙක්ම කියනවා තපස්වරු ඉවසීම ප්‍රගුණ කරනවා ඉවසිලිවන්ත කෙනාට විතරයි තපස් කරන්න පුළුවන් ඒ කන්තිය කියන්නේ තපස් ගුණයක් කියලා. එහෙනම් අපි ආස්වාස කරන බව ප්‍රාස්වාස කරන බව දැනගෙන අපි සීයෙන් ඉන්නකොට මොකද්ද වෙන්නේ ඉවසීම ප්‍රගුණ වෙනවා. එහෙනම් ඒ ඉවසීම තමයි මේ පරම සුඛය බවට කායික මානසික සුවය බවට පත් වෙන්නේ. කායික මානසික සුවය කියන්නේ නිරෝගී භාවය. එහෙනම් අපි අදහිඳලා නිරෝගී භාවයේ අඩුනම් අපි දැනගන්න ඕනේ තාම ලෝභ දේශ මොහ තියෙනවා තාම කැක්කුම් වේදනා තියෙනවා නම් මේ ලේ ධාතුවේ තාම අවුල් තියෙනවා නම් ඉන්ද්‍රියන් වල අවුල් තියෙනවා නම් තාම මේ ශෛල වල අවුල් තියෙනවා නම් හැම තැනම කැක්කුම් වේදනා පටන් ගත්තා නම් තාම මේ කැක්කුම ඇති වෙන්නේ ඇයි මේ සිතේ කැක්කුම පවතින නිසා සිතේ ద్వේෂය තිබුණාම ඒ අකුසල මූලයන් තිබුණාම ඒක ප්‍රතිඵලයේ දුක එනම් දුක පවතිනවා. සිතේ කුසල මූලයන් වැඩිපුර තිබුණාම ධර්මයන් වැඩිපුර තිබුණාම ඒකේ ප්‍රතිඵලයේ සතුට එනම් ලෙඩ රෝග අයින් වෙන්න ඕනේ. එනම් ලෙඩ රෝග තියෙනවා වේදනා තියෙනවා කියන්නේ සිතේ දෝෂ තියෙනවා. එනම් තමන්ගේ සිතේ ප්‍රමාණය තමන්ගේ අසනීප වලින් තමන්ට ඇති වෙන අකුසල ප්‍රතිඵල වලින් අපිට දැනගන්න පුළුවන්. සිතේ මොනතරම් කර්ම තියෙනවද දුක් විඳින්න කියලා. එහෙනම් අපේ සිත අද ඉඳලා අපි එක අරමුණක තියමු ආස්වාස ප්‍රාස්වාසයේ මත පීඨමු නැවත නැවත චිත්තානුපස්සනාව තුලින් චිත සුවපත් කරමු. එහෙනම් එසේ සුවපත් කරලා මානසික සුවය කායික සුවය අපි උරුම කරගමු ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් ආනාපාන සති භාවනාව තුලින් මම නිරෝගීවත් බවට පත් වුණා කායික සුවේ ඉමි කරගත්තා කියන එක අපි අද හිඳලාම ප්‍රත්‍යක්ෂ කරමු. එහෙනම් අපි මේ ශ්‍රවණය කරපු ධර්මය මේ සිත සුවපත් කරන ධර්මයක් ආනාපාන සතිය තුලින් ඕනම අසනීපයක් සනීප කරන්න පුළුවන් ඕනම වේදනාවක් අයින් කරන්න පුළුවන්, කායික මානසික සුවයට පත් කරන්න පුළුවන්, පෘථජන ස්වභාවයෙන් අයින් වෙන්න පුළුවන්, අනාගතයේ විඳින්න තියෙන වේදනාවල් ලෙඩ අසනීප හැම එකක්ම වළක්ව ගන්න පුළුවන්. එහෙනම් මේ ධර්මදේශනාව කමඨාන අපගේ නිරෝගීපත් භාවයේ තුල අපගේ කායික මානසික සුවයට අපි පාවිච්චි කරමු. සෑමදාම අපි නිරෝගී සුවයට පත් කරමු කියන එක අදිස්ථාන කරගමු. මේ කමඨාන, මේ නිර්වාණ පණිවිඩය, මේ අනුශාසනාව, මේ ආනාපාන සතිය, ඒ සූත්‍රයේ තුලින් අපි අවබෝධ කරගත්තා වූ නිරෝගීපත් භාවයේ අභිරාස අදකින්දලාම අපි කමඨාන පසෙන් පුරුදු කරමු. අපගේ කායික ප්‍රශ්න, මානසික ප්‍රශ්න හැම එකක්මට විසඳුමක් වශයෙන් පාවිච්චි කරමු. නැවත නැවත මේ අනුශාසනාව මෙනෙහි කරලා මේක තුල තිබෙනා වූ විද්‍යාත්මක කරුණු නැවත නැවත ප්‍රත්‍යක්ෂ කරගෙන මේක ප්‍රගුණ කරලා නිරෝගී භාවයට පත් කරමු. මානසික කායික කන්තියට පරම සුඛයට පත් වෙමු. මේක මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස පාවිච්චි කරමු කියන එක අදිස්ථාන කරගමු. එහෙනම් මේ කමඨාන, මේ නිර්වාණ පණිවිඩය සදා කාලයටම අපගේ කායික මානසික සුවේ පිණිස, අපගේ චිත්ත විවේකයේ පිණිස, අපේ නිරෝගී භාවයේ පිණිස ඔබ සියලු දෙනාටත් අපටත් ඒකාන්ත වශයෙන්ම පත් වේවා කියලා සාදුකාරයක් දෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.